SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන සංශෝධනය පිළිගනිමින් මෙම සංශෝධනය ඉදිරිපත් කරනවා.
පනත් කෙන්නුපත කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
පනත් කෙටුම්පත දැන් තුන්වනවර කිව යුතු යයි යෝජනා කරමි. කෙටුම්පතෙහි සෝදුපත්වල මුද්‍රණ දෝෂ, අංක දෝෂ හෝ ඒහා සමාන දෝෂ නිවැරදි කර ගැනීම සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
අයයි.
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත තුන්වනවර කිව සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.
පසුගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් දේශපාලනික තත්ත්වෙත් සහ සමාජීය විශේෂත්වයක් ගත කරුණු කාරණා විදේශීය ශ්‍රී ලාංකීය ප්‍රජාව විදිහට අපි දැනගන්න බොහොම උනන්දුවෙන් සිටින්නේ. ඒ නිසා සුපුරුදු පරිදි අද දවසේ සඳුද දවසේ අපි හැමනම් සූදානම් ගෙවි ගිය සතිය පුරාම ශ්‍රී ලංකාවේ සිදුවුණු විශේෂිත සිදුවීම් පිළිබඳව සමාලෝචනය කියදෙන්න සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා. මේ කර්තව්‍යයට සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට සූදානමින් දැන් සිටිනවා කාලීන තොරතුරු පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදී සංජීව ඉදිරිමාන මහතා. සංජීව, ඔබට අයබෝවන්. පසුගිය සතිය පුරාම සිදුවුණු සුවිශේෂීම කාරණා අතරින් මම අංක 1 ගන්න කැමති වසර ගණනාවක් තිස්සේ යෝජනාවක් විදිහට කතා බහ වෙමින් තිබුණු කාරණාවක්. ඒ තමයි තොරතුරු දැනගැනීමේ පනත. මේක එක්තරා අන්දමකට දෛවෝපගත සිදුවීමක් විදිහට සඳහන් කරන්න පුළුවන් සංජීව. මොකද මේක මේ මන්ත්‍රී යෝජනාවක් විදිහට වත්මන් කථානායකවරයා විසින් වසර 1993 දී ඉදිරිපත් කරපු යෝජනාවක්. නමුත් ඒවකට විපක්ෂයේ සහය නොලැබීම නිසා මේක පරාජයට පත් වුණා. නමුත් ඔහු දැන් වත්මන් කථානායකවරයාව සිටින කාලයේදී මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා විරෝධතාවක් රහිතවම සම්මත වීම එක්තරා අන්දමකට සුවිශේෂී වූ සිදුවීමක් විදිහට අපිට මෙහිදී මතක් කරන්න පුළුවන්. සංජීව, මා දැනගන්න කැමති මේක සුවිශේෂී අවස්ථාවක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ සම්මත වුණු කරුණු කාරණා සහ පනත් පිළිබඳව කතා බහ කරද්දි මේක සම්මත වුණු ආකාරයේ මෙහි අන්තර්ගතයේ මේක ජනතාවට දැනෙන ආකාරයේ පිළිබඳව අපි පුළුල්ව විග්‍රහයක් කරමින් මේ සාකච්ඡාව ආරම්භ කරමු. සංජීව,
මේ පනත සම්මත වීම හා බැඳෙන විශේෂත්වයන් පිළිබඳව කතා කරද්දී කිසියම් රටක ප්‍රජාතන්ත්‍රවාදයේ නිරෝගී බව මැන බැලීම සඳහා භාවිත කරන නිර්ණායක තියෙනවා. දැන් ඔස්ට්‍රේලියානු ආණ්ඩුවට ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැන බැලීම සඳහා අවශ්‍ය සාධක විග්‍රහ කිරීමේදී ඔන්න ඔවුන්ට දැන් අලුත් මාතෘකාවක් ලැබෙනවා. තොරතුරු දැනගැනීමේ පනතක් ඒ රටේ පාර්ලිමේන්තු තුළ සම්මත කරලා තියෙනවා. ඒ අතින් කල්පනා කරලා බලද්දී මෙය අපේ රට ලෝකයාට හඳුන්වා දීම අතින් අපලද සුවිශේෂී දේශපාලනමය ප්‍රජාතන්ත්රවාදී ජයග්‍රහණයක් විදිහට අපට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟ කාරණාව, ලංකාවේ දේශපාලනය තුළ මෑත කාලීනව නිර්මාණය වෙච්ච මේ ජාතික ආණ්ඩු සංකල්පයේ එක ප්‍රතිඵලයක් විදිහටත් අපට මේ කාරණාව හඳුනා ගන්නට පුළුවන්. ඒ කියන්නේ ජාතික ආණ්ඩුව නිර්මාණය වීමේ ප්‍රතිඵල කුමක්දයි සමාජයේ ප්‍රශ්න කරන අවස්ථාවක විරෝධතාවයකින් තොරව රටට, රටේ අනාගතයට වැඩදායි පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් මහා මතගැටුමකින් තොරව සම්මත කර ගැනීම සඳහා ඉඩ ප්‍රස්ථාව නිර්මාණය වන්නේ එතනදී. ඔබ සඳහන් කළා කරු ජයසූරිය මීට වසර ගණනාවකට පෙරාතුව ඉදිරිපත් කළ මන්ත්‍රී යෝජනාව මේ තරම් දුරදිග ගියේ ආණ්ඩුවට සහ විපක්ෂයට වැදගත් පනත් ගැන ඒකමතික භාවයක් නොතිබීම. නමුත් අද ආණ්ඩුව සහ විපක්ෂයේ විදිහට දෙපැත්තින්න කණ්ඩායම් දෙක එකතනකට ඇවිල්ලා හැදිච්ච ආණ්ඩුවක් නිර්මාණය වීම තුළයි මේ පනත මේ ආකාරයෙන් පහසුවෙන් සම්මත කර ගැනීමට හැකියාව ලැබුණේ. අපි සමු අපේ ගමට එන කිසියම් ව්‍යාපෘතියක වෙන් කළ මුදල කීයද, ඒක වියදම් වෙච්ච ආකාරය කොහොමද, කවුද එහි කොන්ත්‍රාත්කරුවෝ, කොන්ත්‍රාත්කරුවට ගෙවන මුදල කුමක්ද, මේ සියලු කාරණා පිළිබඳව නිශ්චිත ප්‍රශ්න කිරීමක් ඔස්සේ තොරතුරු ලබා ගැනීමට ජනතාවට ලැබෙන අයිතිය. නමුත් ඒ වගේම තමයි ලෝකයේ ඕනෑම තැනක මෙවැනි උතුම් ප්‍රජාතන්ත්රවාදී ලක්ෂණ යම් යම් කාරණා තුළ සීමා සහිත තැන් බවට පත් වෙනවා. දැන් ඕනෑම රටක ජාතික ආරක්ෂාව අභියස තොරතුරු දැනගැනීම සීමා සහිත වෙනවා. පුද්ගල නිදහස අභියස තොරතුරු දැනගැනීම යම් තැනකදී සීමා සහිත වෙන්නට පුළුවන්. මේ සියල්ලෙහි වැදගත්කම සහ වටිනාකම විදිහට අපට යළි යළිත් පසක් කරන්න වෙන්නේ දීර්ඝ කාලයක් මේ සමාජය විසින් කතා කළ ඉතාම වටිනා ප්‍රජාතන්ත්රවාදී දේශපාලනමය ප්‍රතිසංස්කරණයක් හා බැඳිච්ච පනතක් මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වීම, ඒ ඡන්ද විමසීමකින් තොරව සියලු දෙනාගේ කැමැත්තෙන් සම්මත වීමත් ඉතාම වැදගත් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී ලකුණක් විදිහට අපට හඳුනා ගන්නට පුළුවන්.
ඊළඟට අපිට අහන්නට ලැබුණ ප්‍රධානතම කාරණාව තමයි පසුගිය අඟහරුවාදා රැස්වුණු ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය හරහා ගත්ත තීන්දුව තීරණ. වැදගත් තීන්දුව තීරණ සහ සාකච්ඡා කීපයක්ම සිදු වුණු වගට ආරංචි. රැස්වීමේ ප්‍රතිඵල විදිහට මොනවද එළියට ආවේ සංජීව?
දැන් රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වන කේන්ද්‍රීය කාර්යභාරය ව්‍යවස්ථා සම්පාදනය සඳහා වන පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවට බහර කරලා තියෙනවා. ඔබට මතකයි අපි පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවේ කාර්යභාරය මේ කමිටුව පත් කළ සතියෙන් පසුව අපි මේ වැඩසටහනේදී සාකච්ඡා කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් සීලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි මේ පාර්ලිමේන්තු සභිකයන්ගෙන් සැදුම්ලත් මෙහෙයුම් කමිටුව නිර්මාණය වෙලා තියෙනවා. දැන් මෙතනදී තාම ඒගු ප්‍රශ්න කිරීමක් මතභේදයක් බවට පත් වුණා මේ ආණ්ඩුක ව්‍යවස්ථාව හා සම්බන්ධ වන කේන්ද්‍රීයම අවස්ථා දෙකක්. ඩිලන්තර එකතැනකදී කියනවා අපි කියන්නේ මුලින් මැතිවරණ ක්‍රමය වෙනස් කරමු, පස්සේ ජනාධිපති ක්‍රමය වෙනසක් පිළිබඳව කතා කරන්න පුළුවන්. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ කියනවා මැතිවරණ ක්‍රමය සහ ජනාධිපති ක්‍රමය වෙනස් විය යුත්තේ එකට එක ලෙස සමාන්තරව සිද්ධ විය යුතුයි. රිෂාද් බදියුදීන් කියන ඔව් අපි ඉන්න එවැනි මතයක මේ දෙක එකට සමාන්තරව සිදුවිය යුතුයි. අනුර කුමාර දිසානායක නැගිටල කියනවා අපි ඉන්නේ එවැනි තැනක මැතිවරණ ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය එකවර වෙනස් විය යුතුයි. නමුත් ඩිලාන් පෙරරා, නිමල් සිරිපාල ද සිල්වා දැඩි ලෙස මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මතය තහවුරු කරන්න උත්සාහ කළා. උන් කිව්වේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කිරීමක් පිළිබඳව තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරන්නේ නැහැ. අපි තවමත් ඉන්නේ විධායක ජනාධිපති දුරේ යම් යම් බලතල කප්පාදු කිරීමක් ඔස්සේ සිදුවන බලතල සංශෝධනයක් පිළිබඳව පමණයි. එනිසා අපේ මූලික අවශ්‍යතාව එදා 20 වන සංශෝධනයෙන් පදනම බවට පත් වෙලා තිබුණු රටේ මැතිවරණ ක්‍රමය වෙනස් කර ගැනීම සම්බන්ධ කාරණාව ප්‍රමුඛ කාරණාව ලෙස ඉදිරියට රැගෙන ආ යුතු බවට තමයි එතනින් යෝජනාව ඉදිරිපත් වුණේ. මේක දිලුක්ෂ පසුව ඊට පහුවදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක් වෙනවා. එතනදීත් ඩිලාන් පෙරරාලා, එස් පී දිසානායකල ඇතුළු බහුතර පිරිසක් මේ විධායක ජනාධිපති දුරේ තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් පිළිබඳව කතා කරනවා. දැන් මේක රටේ ප්‍රධාන මාතෘකාවක් බවට යළි පත්වමින් පවතිනවා. ඔබට අමතක නැහැ පසුගිය ජනාධිපතිවරණයේ දිලුක්ෂේ මේ විධායක ජනාධිපති දුරේ අවශ්‍ය කිරීම තමයි ප්‍රමුඛ සුපිරි මාතෘකාව බවට පත් වෙලා තිබුණේ. ඔබට මතකයි මාදුලාවේ සෝවිතාන්දරෝ ජනාධිපති දුර අපේක්ෂකයා වෙනතනටම මේ සාකච්ඡාව ගියේ සෝවිතාන්දරුවන්ගේ අංක එකේ දේශපාලන සටන් පාඨයේ තිබුණ විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම. නමුත් අද ඒ මාතෘකාව ටිකක් වෙන තැනකට තල්ලු වෙමින් පවතිනවා. චම්පික රණවක මේ ගිය සතියේ කොළඹ තිබුණ උත්සවයකදී මේ ගැන දිගු පැහැදිලි කිරීමක් කරනවා. ඔහු කියනවා විධායක ජනාධිපති දුරෙන් තොරව මේ රට පවත්වාගෙන යන්න බෑ, ඒ ජනාධිපති දුරේ අවශ්‍යතාව ඉතා පැහැදිලිව තියෙනවායි කියලා. අපි පසුගිය ජනාධිපති වන සමයේ මේ සාකච්ඡාවේදී දිගින් දිගටම මේ කාරණාව කතා බහ කළා. ඔබට මතකර බලතල බෙදීමේ සිද්ධාන්තය සුරෙන් අපි මේ කාරණා පිළිබඳව කරුණු සාකච්ඡා කළ ආකාරය, එදා අපි ප්‍රශ්න කළා විධායක ජනාධිපති දුරේ අහෝසි කළ හැකිද කියන කතාව. අද විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම සටන් පාඨයක් කරගෙන බලයට පත් වෙච්ච ආණ්ඩුවට සහ ඒ කණ්ඩායමට යළි සමාජයට තහවුරු කරන්න සිද්ධ වෙලා තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය රටට උවමනයි කියලා. එදා 94 චන්ද්‍රිකා කුමාරතුංග බලයට පත් වෙච්ච වෙලාවෙත්, 2005 මහින්ද රාජපක්ෂ බලයට පත් වෙච්ච වෙලාවෙත් මේ මාතෘකාව ප්‍රධාන මාතෘකාවක් වුණා. නමුත් කිසිවකු අතින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් වුණේ නැහැ. ඒ මෙතනදි සිදු නොවේ කියලා සැක හිතිය හැකි තරමටම දැන් පසුබිම වටපිටාව වෙනස් වෙලා තියෙනවා.
සැකේ තවදුරටත් තහවුරු වෙනවද මන්දා මේ තොරතුරු හරහා? මොකද අපිට ආරංචි වෙනවා ඩිලාන් පෙරේරා සහ නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී යම් කිසිව යෝජනාවක් කළයි කියලා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නැවත වතාවක් 2021 පැවැත්වෙන ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන්න ඔහු තමයි පක්ෂයේ ජනාධිපති නියෝජිතයා අපේක්ෂකයා බවට පත්විය යුත්තේ කියලා. මේ කතාව ඇත්තද? ජනාධිපතිතුමාට යම් කිසි පිළිතුරක් ලබා දීලා තිබුණත් කියලා ආරංචි.
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තුළ ඩිලාන් පෙරරා බොහොම මේ චතුර ලෙස මෙහි විධායක ජනාධිපති දුරේ අවශ්‍යතාව පෙන්වා දෙන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රශ්න කරනවා මේ ඩිලාන් මේ ඔයා මෙතන විතරක් නෙමෙයි ඔක හැමතැනම කියනවා කියලා මට ආරංචි. කවුද ඔයාට කිව්වේ ඔහොම කතාවක් කියන්න කියලා? මිනිස්සු වැරදියට තේරුම් ගන්න ඉඩ තියෙනවා මේක මේ මම කියන නිසා ඔයා කියනවා කියලා. එනිසා ඔක හැමතැනම කියන්න යන්න එපා, ඔක මටත් හරි නැහැ, අපේ ප්‍රතිපත්තියටත් හරි මදි. එනිසා ඔය කතාව නැවත තැන් තැන් වල කියන්න එපා කියලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී අවවාදයක් කරනවා ඩිලාන් පෙරරාට. නමුත් ඒ අවවාදයේ හමුවේ පවා ඩිලාන් පෙරරා පෙන්වා දෙනවා අපි අපේ පක්ෂයේ නායකයවන ඔබතුමාගේ මේ ඉල්ලීම කරන්නේ, මේක පක්ෂයේ මතය. එනිසා නායක විදිහට ඔබතුමාමනේ කියලා තියෙන පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවා කියලා. ඔබතුමාමනේ අපිට කියලා තියෙන මෙතන අපේ මතේ ඕන දෙයක් කතා කරන්න පුළුවන් කියලා. ඩිලන් හරි අමුතු විදිහකට නැවත මේ මාතෘකාව ඔහු අතට ගත්තා. අන්න එතනදී මේ මාතෘකාව ටිකක් සමතයකටපත් වුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඊළඟ ජනාධිපතිවරණයක් සම්බන්ධ තවම කිසිදු ඍජු ප්‍රකාශයක් කිසිදු ප්‍රසිද්ධ අවස්ථාවකෝ අප දන්නා තරමින් දේශපාලන ආරංචි මාර්ග හරහා ලැබෙන තොරතුරු වල විදිහට අභ්‍යන්තර සාකච්ඡාවකදීවත් තාම ඊළඟ ජනාධිපතිවරණයක් ගැන කතා කරලා නැහැ. නමුත් පක්ෂයේ විසින් සිදු කරන මේ මතවාදයක් එක්ක ඊළඟ ජනාධිපතිවරණයක් සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරනවා නම් පක්ෂේ නායකයා වන මෛත්‍රීපාල සිරිසේනටත් ඒ ගැන කල්පනා කරන්නට සිද්ධ වේවි කියන උපකල්පනය තුළ අපිට දැනට නතර වෙන්න සිද්ධ වෙනවා.
දැන් ඔබ ඔය කියපු කාරණාවටම තවත් සමපාත වෙන කාරණාවක් සහ ඒට අදාළ සිදුවීම් සමුදායගේ සතියේදී වාර්තා වුණා. දැන් ඔබ සඳහන් කළා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ රැස්වීමේදී 20 වෙනි සංශෝධනය නැවත වතාවක් බලාත්මක කිරීම හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ කාර්යාවලිය පිළිබඳව නැවතත් සාකච්ඡාවක් ඇති වුණාය කියලා. දැන් ඔය කාරණාව පසුගිය ජනාධිපතිවරණ සමයේදී දැඩි ලෙසින් සමාජයට අරගෙන ආවේ සෝභිත හිමියන් විසින් බිහි කරපු සාධාරණ සමාජයක් උදෙසා වන ජනතා ව්‍යාපාරය සහ ඒ වගේම පුරවැසි පෙරමුණ කියන මේ ආයතන දෙක ඒකාබද්ධව ඉදිරිපත් කරපු යම් යම් සිවිල් සමාජ ක්‍රියාකාරීත්වයන් හරහා පසුගිය සතියේදී අපිට වාර්තා වුණා. ඒ කියන්නේ පසුගිය 21 වෙනි අඟහරුවාදා සෝභිත හිමියන්ගේ 74 වෙනි ජන්මදින සංවස්තරයේදී තිබෙන දවසේදී කොළඹ මහජන පුස්තකාලය ශ්‍රවණාගාරයේදී පවත් වුණාය කියලා මේ ජනවාරි 8 වෙනිදා ප්‍රාර්ථනා කරපු සැබෑ වෙනස උදා වී තිබේද යන මෑන් විශේෂිත වූ සාකච්ඡා මාලාවක්. ඇත්තටම මේ සාකච්ඡා මාලාවේදී යම් කිසි වූ අර්බුදකාරී වාතාවරණයක් පිළිබඳවත් අහන්නට ලැබුණ සෝභිත හිමියන් ඇති කරපු ඒ උනන්දුව සහ ඒ මතය දැන් කාටත් අමතක වෙලා කොටිම කියනවා නම් උන්වහන්සේ පවා අමතක වෙලා කියලා. ඒ සිදුවීමත් එක්කම මම කැමැති දැනගන්න ඇත්තටම මේ මාතෘකා කරගෙන තිබුණු කාරණාව ජනවාරි 8 වෙනිදා ප්‍රාර්ථනා කළ සැබෑ වෙනස උදා වී තිබේද යන්න පිළිබඳව මේට ඒ කාලයේ මූලිකත්වයක් අරගෙන කටයුතු කරපු සමාජ ක්‍රියාකාරීන් මොන වගේ මතයක්ද දරුවේ කියලා ඒ අවස්ථාවේදී.
හැබැයි ඒ උත්සවයේ කතා කළ පුරවැසි බලයේ වර්තමාන නායකයා වන මහාචාර්ය සරත් විජේසූරියගේ සිට ආචාර්ය නිර්මාල් වන්දි දේවසිරි දක්වා ඒ වගේම වෘත්තීය සමිතී නායකින් වන සමන් රත්නප්‍රියලා, ගාමිණී වියන්ගොඩලා, කලාකරුවන් නියෝජනය කරමින් සුනිල් පෙරරාය එතනදී කතා කළා. ඒ සියලු දෙනාම ඉදිරිපත් කළ අවසාන මහපොදු සාධකයේ තමයි අප බලාපොරොත්තු වුණේ යහපාලනය නිර්මාණය වුණේ නැහැ කියන අදහස. ඒක ප්‍රධාන මාතෘකාවක් වුණා දෙලුක්ෂ මේ විධායක ජනාධිපති දුරේ සම්බන්ධ කතාව. මහාචාර්ය සරත් විජේසූරිය දිගින් දිගටම කතා කළේ ඒ ගැන. ඔහු කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිලාන්තර රට අයිතියක් නැහැ මෛත්‍රීපාල සිරිසේනව ඊළඟ ජනාධිපතිවරණයක් ගැන අදහසකට අරගෙන යන්න. ජනාධිපති සිරිසේනව මේ රටේ නායකය කළේ මේ රටේ සිවිල් සංවිධාන විදිහට අපගේද සහයෝගයේ ඇතිව. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතන හිටියේ නැහැ. අපි යන ගමනට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙහෙම බාධක සාධකයක් බවට පත් ඇති බව තමයි මහාචාර්ය සරත් විජේසූරිය මෙහිදී තර්ක කළේ. ඒ වගේම මේ මීට පෙර ඔවුන් ප්‍රසිද්ධිය කතා නොකළ අදහසක් අපිට මේ සභාවේදී දැනගන්න ලැබුණා. ඔවුන් මේ දිනසීයේ ආණ්ඩුවට දිලුක්ෂි විරුද්ධව ඉඳලා තියෙන්නේ. එතනදී මහාචාර්ය සරත් විජේසූරිය කියනවා අපි එදා ඉඳලා තර්ක කළේ සෝභිත හඳුරෝ මේ ආණ්ඩුවට මතක් කරලා තිබුණේ ජනාධිපතිවරණයට අපි යමු. ඒ දිනු සැනින් අපි මහඡන්දයකට යා යුතුයි කියලා. එහෙම හදපු ආණ්ඩුව ජනාධිපතිවරණයෙන් පස්සේ දිනසී ආණ්ඩුවක් අටවගෙන මේ යහපාලන සංකල්පය සක්‍රිය ලෙස ක්‍රියාත්මක වීමට තිබුණු වටපිටාව මුළුමනින්ම අහුරන ලද්දේ මේ දිනසී ආණ්ඩුව විසින් බව තමයි මහාචාර්ය සරත් විජේසූරිය මෙහිදී චෝදනා කළේ. ඒ අනුව පුරවැසි බලය විසින් පත් කරගත්ත ආණ්ඩුව ඔවුන් කියන විදිහට ඔවුන් විසින් පත් කරගත්ත ආණ්ඩුව පත් වෙලා දින දෙක තුනක් යනකොටම ඔවුන්ගේ මතයට විරුද්ධව තමයි වැඩ කරලා තියෙන්නේ. ඒ නිසානේ දිනසී ආණ්ඩුව බිහි වුණේ ඡන්දෙට පහුවදාට පහුවදානේ. ඒ අනුව ඔහු ලොකු චෝදනාවක් කරනවා. අප විසින් බලාපොරොත්තු වෙච්ච ලෝකෙ නෙවෙයි මේ නිර්මාණය කරන්නේ. නමුත් අපි සටන අත් නොහළ යුතුයි, අපි ජීවිත පරිත්‍යාගයෙන් මේ සටන පෙරටගෙන යා යුතුයි කියන තැන තමයි ඔවුන් කතා කළේ. විධායක ජනාධිපති දුරේ අහෝසි කිරීම ඇතුළුව දූෂිතයන්ට දඬුවම් කිරීම සහ මේ රටේ විවිධ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ඔවුන් පළ කළ අදහස්, මැතිවරණ ක්‍රමය පිළිබඳ සංශෝධනය, මේ සියල්ල යළි රටේ ප්‍රමුඛ මාතෘකා බවට පත්විය යුතුයි කියන අදහස ඔවුන් දිගින් දිගටම මේ සභාව තුළදී ඉදිරිපත් කළා. ඊට අමතරව මේ උත්සවය හැබැයි දිලුක්ෂ සංවිධාන වුණේ නම් සෝභිත හඳුරන්ගේ ගුණසමර උත්සවයක් විදිහටම නෙවෙයි. මේ උත්සවය සංවිධානය කළ දිනේ එක නිමිත්තක් බවට පත් වුණා සෝභිත හඳුරන් සැමරීම සම්බන්ධ උන්වහන්සේගේ ගුණ සේපත් කිරීම සම්බන්ධ අවස්ථාවක් විදිහට. මේ මේ සමුළුව ඔවුන් විසින් දීර්ඝ කාලීනව සැලසුම් කරමින් හිටිය ආණ්ඩුව විසින් අප පෙන්වපු පාර නෙවෙයි යන්න වෙන පාරක යන්න හදනවා. නිසා අපි මේ ගැන ජාතික මතයක් ගොඩනැගිය යුතුයි කියන තැන ඉඳලා සමුළුව කැඳවලා තිබුණේ. සභාවේක අවස්ථාවක ස්තුති කතාව යනකොට මිනිස්සෙක් නැගිටලා කෑ ගැව්වා, "කෝ සෝවිතාන්තර වෙනුවෙන් විනාඩියක් නිශ්ශබ්ද, විනාඩියක නිශ්ශබ්දතාවයක්වත් මෙතන ප්‍රකාශයට පත් කළේ නැහැනේ" කියලා. එතකොට තමයි කට්ටියට මතක් කළා ස්තුති කතාව අතරමඟ නතර කරලා සෝවිතාන්තර වෙනුවෙන් සභාව විනාඩියක් නිහඬව නැගී සිටියේ.
ඊළඟට සංජීව, අපි අවස්ථා කීපයකදීම සාකච්ඡාවකට ලක් කරපු මේ වැඩබදු විරෝධය හා සම්බන්ධව තවත් තියුණු මුහුණුවරක් ගත්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ගම්පහින් ආරංචි වුණා. අපි දැක්ක මීට කලින් ගාල්ල මහර්ගම සහ මාතර ප්‍රදේශවල කඩසාපු අහල වෙළඳ ව්‍යාපාරිකයන් දැඩි ලෙසින් මේ සම්බන්ධව විරෝධතාව පළ කරනු ලැබුව හර්තාල් ව්‍යාපාර පැවැත්වුණා. මේක ටිකක් ප්‍රවණතාවක් ඇති වීගෙන යනවාදෝ කියලා හිතනවා ගම්පහ දුටුවේ මේ තත්වයත් අපි කල්පනාවට ගත්තොතින්. දැන් වෙළඳ ප්‍රජාව මේ ආකාරයෙන් විරෝධතාව පළ කරනවා. සාමාන්‍ය මහජනතාව මොනවද කියන්නේ?
මහජනතාවට වැඩබද්ද ඉතාම තදින් දැනලා තියෙන්නේ දිලොක්ෂි. හැම කඩේකටම ගිහාම අපි වෙනදට නම් අපිට බදු වැදුනේ අපිට නොදැනි. දැන් නම් සමහර සේවාවන් වල මේ 15% සමහර භාණ්ඩවල මේ 15% ඉතාම තදින් සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙනවා. දැන් මේ වැඩබදු විරෝධය සම්බන්ධ ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා. මම ඉක්මනින් ඒවට පැහැදිලි කරන්නම්. එක තමයි වැඩබද්ද වැඩි වුණාම කඩේ බඩු මිල වැඩි වෙනවා දිලොක්ෂි. බඩු මිල වැඩි වෙනකොට අපි දන්නවා මිල වැඩි වෙන විට ඉල්ලුම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. බඩු වැඩි වෙනවා, සෙනඟ කඩේට එන්නේ නැහැ. එතනදී ව්‍යාපාරිකයෝ අසරණ වෙනවා. ඊළඟට කිසියම් ව්‍යාපාරයක මාසික පිරිවැටුම, කඩේ තියෙන මාසික ආදායම, මේක ලාභය හැම නෙවෙයි ආදායම, මාසික පිරිවැටුම මත තමයි වැඩබද්ද පනවන්නේ. මීට පෙර තිබුණේ 3 million, මිලියන 3ක්. ඒ අද වන විට මිලියනයට දක්වා අඩු කරලා තියෙනවා. ඒ අනුව ඔවුන් සරලව ආණ්ඩුවට පෙන්වා දෙනවා, දවසකට කඩේ බිස්නස් තියෙනවා නම් රුපියල් 34,000කට ඒ මනුස්සයා මාසයන්තිමට 15,000ක් ආණ්ඩුවට ගෙවන්න ඕන. හිතන්නකෝ, කඩකුලේ ගෙවන්න ඕන වතුර බිල, ලයිට් බිල් ඔක්කොම බිල් ටික ගෙවන ගමන් තවත් 15,000ක් මෙතනට එන විට ඔවුන් තවතනකින් හිර වෙනවා. මෙන්න මේ හිරවීම නිසා මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ජාලය වහලා දාන්න සිද්ධ වෙන වටපිටාවක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ සඳහා වහම මැදිහත් වෙන්න කියන යෝජනාව තමයි ඔවුන් ආණ්ඩුවට ඉදිරිපත් කරන්නේ. දැන් සමහර ව්‍යාපාර දෙලුක්ෂ බැංකුවලින් ණය ගන්න ඕමනා නිසා තමන්ගේ ආදායම ටිකක් වැඩිපුර පෙන්නනවා. ඕක මතක් කරගන්න පුළුවන්, අපි කවුරුත් ණය ගන්න යනකොට අපිට තියෙනවට වඩා ආදායම් පෙන්නන්න එනවනේ. එතකොට දැන් කඩේ ආදායම මිලියනයක් ආදායම තියෙන කෙනෙක් මිලියන 3ක ආදායමක් පෙන්වන්න යනවා ණයක් ගන්න ඕන වුණාම. එතකොට රුපියල් 45,000ක් විතර මාසෙකට මෙයාට ගෙවන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ හිරවීමක මේ රටේ ව්‍යාපාර ජාලය රැඳිලා ඉන්නවා. මේ තුල තියෙන ඊළඟ වැදගත්ම දේශපාලන සිද්ධිය ඔබට පැහැදිලි කළ යුතුමයි. ඒ තමයි දිලුක්ෂි, ඕනම අවස්ථාවක ආණ්ඩුවක් මෝන දෙන ප්‍රබලම අභියෝගය තමයි දේශපාලන සම්බන්ධයක් නැති මහජන විරෝධතා. ඔබට මතකනම් පහුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මුහුණ දුන්න හැම බරපතල අභියෝගයකට, ඒ තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ක්‍රියාත්මක කළ අරගලේ, ඒකට UNPA සම්බන්ධයක් තිබ්බේ නැහැ, ඒකට JVPA පෙළපාලයට එන්න හැදුවා, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කිව්වා නැහැ එන්න එපා, මේක අපේ ස්වාධීන අරගලයක් කියලා. දේශපාලන පක්ෂයක් විසින් මෙහෙවන දේශපාලන අරගලයක තියෙන බලපෑමයි දේශපාලන සම්බන්ධයක් නැතිව සුවකැමැත්තෙන් සිවිල් සමාජයේ පාරට බහිනවා කියන ආණ්ඩුවකට ටිකක් මොහොන දෙන අපහසු අවස්ථාවක්. ඒක අපහසුකම තියෙන්නේ දේශපාලන පක්ෂයක් විසින් උද්ඝෝෂණයක් කැඳවුවාම එන්නේ ඒ පක්ෂයේ අය සහ ඒ පක්ෂයට හිතවත් අය විතරයි. නමුත් මාතර ටවුන් එකේ කඩ ටික වහනකොට දෙලුක්ෂි මුළු මාතරම වහනවා. දැන් මාතර ටවුන් එක කියන්නේ UNP බල කඳවුරක්. ඒ කියන්නේ සාපේක්ෂව මාතර දිස්ත්‍රික්කයේ වැඩිම UNP බලයේ තියෙන තැන. ඒක නිසා සමහරු හිතුවා මාතර කඩ ටික ඔක්කොම වහන එකක් නැහැ කියලා. නමුත් සිද්ධ වුණේ මුළු කඩ සියල්ලම වහනවා. එතනදී ආණ්ඩුවටම පේනවා අපිට ඡන්දේ දීපු අයත් අපිට එරෙහිව පාරට බහිනවා කියලා. මෙන්න මේ උද්ඝෝෂණ රැල්ලට ආණ්ඩුවට මුහුණ දෙමින් ඉන්නවා. මේ ව්‍යාපාරිකයෝ කඩවල් වහනකොට, මාතර වහනකොට, ගාල්ල වහනකොට, මහරගම මුළු තවුමම එක දවසකින් වහනකොට, ගම්පහ නගරයේම එක දවසෙන් වහනකොට මේක ආණ්ඩුවකට ඉතාම තදින් දැනෙන කාරණාවක්. වැද්බද්ද මේ මට්ටමින් ඉදිරියට පවත්වාගෙන යා හැකිද? මේ මට්ටමින් වැද්බද්ද පවත්වාගෙන යන්නේ නැතිව මේක අඩු කළ හැකිද? අඩු කළොත් රටේ ආර්ථිකය අරගෙන යන්න පුළුවන්ද? මෙන්න මේ ප්‍රශ්න කිහිපය තුළ ආණ්ඩුව ඉරවෙමින් ඉන්නවා. නමුත් ආණ්ඩුවට සිද්ධ වෙයි මේ මහජන ආමන්ත්‍රණය කිසියම් ප්‍රතිචාරයක් දක්වන්න. නමුත් ඒ ප්‍රතිචාරය රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට බාධාවක් වෙන තැනක් නිර්මාණය වෙන්නට පුළුවන්. ආණ්ඩුව අමතර අභියෝගවලටත් මොන දුන්නා. පහුගිය නායම් ගම්මතුර සාලාව හමුදා කඳුරේ පිපිරීම, මේ හැම තැනකදීම දිලුක්ෂි ආණ්ඩුවට අනපේක්ෂිත වියදම් පවා නිර්මාණය වුණා.
ඉතින් කොහොමද මේවත් එක්ක ඉදිරියට යන්නේ කියන ප්‍රශ්නය ආණ්ඩුව දැන් කල්පනා කරමින් ඉන්නවා විය යුතුයි. ඒ සියල්ල ඇතුලේ ආණ්ඩුව විසින් පනවන මේ බදු වලට එකඟ වෙන්න බැහැ කියන මහජන විරෝධයත් බොහොම වේගෙන් ගමක් ගමක් නගරයක් නගරයක් පාසා ව්‍යාප්ත වෙමින් පවතින ආකාරය තමයි මේ දිනවල අපි රට ඇතුලේ දකින්නේ.
ව්‍යාකාරයෙන්ම පොදු මහජනතාව සහ දේශපාලනය දෙකම එකවර නැගී සිටි අවස්ථාවක් පිළිබඳව පසුගිය සතියේදී අපිට දකින්නට ලැබුණා. මේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ මේ බැඳුම් කර ගනුදෙනු හා සම්බන්ධව නැගුණු විරෝධතාව, අර්ජුන් මහේන්ද්‍රන් යලිත් වතාවක් මහ බැංකු අධිපති කරයිද කියන සැකය මත යම් කිසි විරෝධතාවක් අපිට දකින්නට ලැබුණා. මේ මහ බැංකු ඉදිරිපිට ගිහිලා දැරිලිසින් මේ විරෝධතාවයේ නියුක්ත වෙනවා මහජනතාව සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ මේ හැම කණ්ඩායමක්ම අපි දුටුවා. අපි කැමති මේ සම්බන්ධ
මේ ගැන තියෙන අලුත්ම ආරංචිය තමයි මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මූල්‍ය මණ්ඩලයට දන්වා තිබෙනවා. මම කෝප් කමිටුවේ පරීක්ෂණය නිමවන තුරු මගේ දුරකාලයේ දිගු කිරීමක් අපේක්ෂා කරන්නේ නැහැ කියලා. ඒක තමයි දෘක්ෂි තියෙන අලුත්ම ආරංචිය. ඒ ඔහුගේ පෞද්ගලික මතය, ඒ ගැන ආණ්ඩුවේ මතය හෝ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා විසින් මේ ගැන ගන්නා තීන්දුව තවම පැහැදිලි නැහැ. අපි ගිය සතියේ කතා කරනකොටම කිව්වා මේ සතිය තුල උද්ඝෝෂණයක් ක්‍රියාත්මක වන්නට නියමිතයි කියලා. ඒ උද්ඝෝෂණය තමයි මහ බැංකුව ඉදිරිපිටදී අපට දකින්න හැකියාව ලැබුණේ. ඒකබද්ද විපක්ෂය විසින් කැඳවන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයක්. මහ බැංකු අධිපතිවරයාගේ දුරකාලයේ දීර්ඝ නොකළ යුතුයි කියන ඉල්ලීම තමයි ඔවුන් විසින් දැඩිව ඉදිරිපත් කළේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතුරු කියන්නේ අධිපතිගේ දුරකාලයේ දීර්ඝ කරන්න එපා කියන එක විතරයි. නමුත් ඒකබද්ද විපක්ෂයේ තර්කය එතනින් නවසන්නේ නැහැ. වෙච්ච දූෂණ අක්‍රමිකතා සියල්ලට නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන තර්කයත් ඔවුන් විසින් මෙහිදී ඉදිරිපත් කළා. ඉතාම දැවැන්ත මහපරිමාණ මට්ටමේ උද්ඝෝෂණයක් අපට දකින්න හැකියාව ලැබුණා. විශේෂිත සිදුවීමකුත් සිදු වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන තුවාල ලැබුවා. මේ උද්ඝෝෂණය අතරතුරු අර පොලිස් මාර්ග බාධකයක් පෙරලගෙන ඔහු වැටෙනවා. මුනින් අතර වැටෙනකොටම තවත් බැරිය එකක් ඇවිල්ලා ඔහුගේ පිටුපස ඔලුවට ඇද වැටෙනවා. මේක මේ බැරිය එකක් ඉතාම විශාල බරක් සහිත යකඩ ගොඩක්. ඔහු බරපතල මට්ටමින් තුවාල ලැබුවා. කොළඹ නවරෝක රෝහලේ දැඩි සත්කාර එකකේ දවසක් ප්‍රතිකාර ලැබුවා. දැන් ඔහු සාමාන්‍ය වාර්තුවේ ප්‍රතිකාර ලබමින් ඉන්න ඔහුගේ තත්ත්වය සුව අතවට හැරමින් පවතින බව තමයි ආරංචි වන්නේ. අරගලයේ නතර නොකොට මහ බැංකු අධිපති ගෙදර යවන තුරු සහ ඔහුට එරෙහිව දඬුවම් ලැබෙන තුරු සටන ඉදිරියට ක්‍රියාත්මක කරන බව තමයි ඒකාබද්ධ විපක්ෂයේ මේ උද්ඝෝෂණය අතරතුර මාධ්‍ය හමුවේ අවධාරණය කළේ.
ඒත් එක්කම ඔකේ අතුරු කතාවක් ඉදිරියට එළියට එනවා නේද සංජීව? අර විගණක අධිපති ගෙන්නලා අගමැතිවරයා යම් කිසි වූ ආකාරයක බලපෑමක් සිදු වන ආකාරයෙන් යම් කිසි වූ සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒ හරහා විගණක අධිපතිවරයාට මේ බැඳුම් කර නිකතුව සම්බන්ධව ඉදිරිපත් කරන වාර්තාවලට යම් කිසි වූ බලපෑමක් ඇතිවේවි කියන කාරණාව සම්බන්ධව මොකක්ද ඒ පිළිබඳව ඔබට කියන්න තියෙන්නේ මේ වෙනකොට තියෙන තත්ත්වය ගැන?
අවසානයේදී මේ මතගැටුම ටිකක් සමතේකට පත් වුණාද කියලා අපිට හිතන්න වෙනවා. මීට දින දෙකකට පෙර ආතු විගණකාධිපතිවරයා සහ මුදල් ඇමතිවරයා අතර සාකච්ඡාවක් තිබුණා නිලධාරීන් කීප දෙනෙකුගේද සහභාගීත්වයේ ඇතිව. මේක මුලින්ම මතුනේ කිසියම් ආකාරයක ආර්ථික දත්ත පැහැදිලි කිරීමක් කරන අතරතුර විපක්ෂයෙන් ඒකාබද්ධ විපක්ෂයෙන් අදහසක් ආවා. ඒ කාරණාව පැහැදිලි කරන්න නැගිට වෙලාවේ මුදල් ඇමති රවි කරුණානායකව මේක මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වැරදි වාර්තා, මේගොල්ලෝ මේ නිශ්චිත නිවැරදි වාර්තා නෙවෙයි ඉදිරිපත් කළා තියෙන්නේ කියලා. ඒ කියන්නේ වෙන වෙන කාරණා පෙන්නලා විගණකාධිපතිව බය කරලා මහ බැංකු අධිපතිවරයාගේ පරීක්ෂණය සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් වාසි සහගතව සහය ලබා ගැනීමේ උපක්‍රමයක් ක්‍රියාත්මකයි කියන තැන තමයි මේ චෝදනාව ඉදිරිපත් වුණේ. නමුත් ඒක දැනට ඒ තරම් දුරදිග යන තත්වයක් අපිට දකින්න නැහැ. විගණකාධිපති කියන්නේ ඉතාම ස්වාධීන දුරයක්. ඒ නිසා ඔහුට මේ ගැන මේ ඇතිවෙච්ච දේශපාලන සංවාදය ගැන අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. සමහර විට ප්‍රශ්නයක් යට තියනවා වෙන්න පුළුවන්. උඩට මතුවෙච්ච ලොකු අරගලයක් ඉදිරියට යන බවක් නම් පේන්නේ නැහැ.
මේ සංජීව, එතකොට මොකක්ද අර මේ වෙනකොට ඇති වෙමින් තියෙන උණුසුම් කතාබහාමේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ලබන සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් කරගැනීමේ අරමුණින් මේ සුහද සාකච්ඡා පවත්වන්නට යනවා කියන කතාව, මේකේ ඈඳතුවක් විදිහට මේ වෙනකොට වාර්තා වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවවලින් නායකයන් පවා පත් කරගෙන තියෙනවා කියලා මේ සාකච්ඡාවලට.
අනිවාර්යෙන් මේ සාකච්ඡාවේ අලුත්ම පරිච්ඡේදයක් දැන් ආරම්භ වෙන්න යනවා. ඒක එකතැනකදී හරියට ප්‍රසිද්ධියෙම එළියට එනවා. දිලාන්තරාගේ කොණ්ඩේ ටිකක් වැඩිපුර වැවිලා මන්ත්‍රීවරයෙක් කාලා මොකද මචං කොණ්ඩේ වවලා ඉන්නේ කියලා. ඊට පස්සේ දිලාන් කියලා මචං අපේ පක්ෂයකට එකතු වෙනකම් මං කොණ්ඩේ කපන්නේ නැහැ කියලා. ඊළඟ කොණ්ඩේකපන්න ලැබෙයිද නැද්ද කියලා එනම් තීරණය කරන්න වෙන්නේ මේ සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලයත් එක්ක. එකතැනක දේකබද්ද විපක්ෂයේ සූදානම් වෙමින් ඉන්නවා මහින්ද රාජපක්ෂ පෙරටු කරගෙනමින් ඒකබද්ද විපක්ෂ කණ්ඩායම ජනාධිපති අගමැතිතුළු ආණ්ඩුවත් එක්ක කතා කරන්න. ඒ එක පැත්තක සාකච්ඡාවක්. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයා ඇතුළු ප්‍රධානීන් එක්ක මේ පැත්තෙන් මහින්ද රාජපක්ෂ සහිත කණ්ඩායම එකට වාදී කළ යලි කතාබහකට යන්න සූදානමක් තියෙනවා. හැබැයි මේක පෙර නොවිරු අවස්ථාවක් නම් නෙවෙයි. ඔබට මතකයි පාර්ලිමේන්තු සංකීර්ණයේ මෙහෙම සාකච්ඡාවක් එක අවස්ථාවක තිබ්බා. මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ වහලෙදියා බලන් හිටියා. මහින්ද රාජපක්ෂ බිම බලාගෙන හිටියා. දකුණු පැත්තේ හිටපු MKDS ගුණවර්ධන අහක බලාගෙන හිටියා. මේක ඡායාරූපයක් ඔබට මතක ඇති මේ සාකච්ඡාව තුළ පළවෙච්ච. එහෙම සාකච්ඡාවකින් නම් පක්ෂයකට එකතු කරගන්න බැරි වෙයි. නමුත් සද්භාවික අපේක්ෂා සමග එකට වාඩි වෙලා සාකච්ඡා සාර්ථක වුණොත් දිලාන්තර රට කොණ්ඩේ කපන්න පුළුවන් වෙයි.
හොඳයි අපි බලමු එහෙනම් මේක මේ සලකුණක් විදිහට පාවිච්චි කරලා මේ සාකච්ඡාවල ප්‍රගතිය කොහොමද සිදුවෙන්නේ කියලා. මේලඟට අවධානය යොමු කරමු FCID එකේ ක්‍රියාකාරීත්ව හරහා දූෂණ වංචා චෝදනා යටතේ අතරංගුවට ගත් පුද්ගලයන් පිළිබඳව. ගිය සතියේදී අපි කතාබහ කළා පිවිතුරු හෙළවරුමේ නායක උදේ ගම්මන්පිල මහතා ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් ව්‍යාපාර සඳහා ව්‍යාජ ඇටෝනි බලපත්‍ර ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ ඔහු අතරංගුවට ගන් ලැබීමේ සිදුවීම පිළිබඳව මේ සතියේ වෙද්දී වාර්තා වුණා. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හිටපු මන්ත්‍රී මුසම්මිල් මහතා අතරංගුවට ගැනීම පිළිබඳව රාජ්‍ය දේපළ අයත පරිහරණය කිරීමේ චෝදනාව යටතේ මේ සම්බන්ධව තොරතුරු අපි අපගේ ප්‍රවෘත්ති ප්‍රකාශය හරහා ඉදිරිපත් කළා. නමුත් සංජීව මං කැමති මේ වෙනකොට මුසම්මිල් මහතා සම්බන්ධව තියෙන අලුත්ම තත්ත්වය දැනගන්න.
මේක රාජ්‍ය දේපළ අවභාවිතයක් සේම මූල්‍ය අවභාවිතයක චෝදනාවක් විදිහට තියෙනවා. සිද්ධිය මෙහෙමයි. මුසම්මිල්ට ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධුරයේ ලැබුණ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විමල් වීරවංශ ඇමතිවරයා යටතේ පැවති සමයේදී ඒ වන විට ඔහු භාවිච්චි කරමින් හිටියා ජනාධිපති ලේකම් කාර්යාලයේ සතු වාහනයක්. ඒ වාහනෙත් එක්ක තමයි මොහු වර්කින් ඩිරෙක්ටර් විදිහට ඉංජිනේරු සංස්ථාවට ගියේ. ඉංජිනේරු සංස්ථාවෙන් ඔහුට හිමි වෙනවා ඉංජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයාට හිමි වාහනය සඳහා වන මාසික දීමනාව. එතකොට ඒ දීමනාවත් ඔහු විසින් ලබාගෙන තිබෙනවා. ඒක තමයි චෝදනාව. ඒ දීමනාව ලබා ගැනීම වරදක් වෙන්නේ ඔහු ඒ වන විටත් ආණ්ඩුවේ වාහනයක්ම පාවිච්චි කරමින් සිටින් නිසා. ඒ චෝදනාව සම්බන්ධව තමයි ඔහු රක්ෂිත බන්ධනාගාරගතව ඉන්නේ. ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු දිගින් දිගටම ක්‍රියාත්මකයි. ඔහු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා. මුසම්මිල්ගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සීල දෙනාම පාහේ වැලිකඩට ගිය ආකාරයත් අපි දුටුවා.
ඔබට මතක ඇති අපි ගිය සතියේදී කතා බහ කළා ලංකා කම්කරු කොංග්‍රසේ නායක අරුමුගම් තොණ්ඩමන් මහතාට සහ ඔහුගේ පක්ෂයට ඇමති දුර දෙකක් ලබා දීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කරගෙන යනවාය කියන චෝදනාව ඉදිරිපත් කරමින් කඳුරට නවගම්මාන සහ යටතල පහසුකම් ඇමති පී දිගම්බරම් මහතා ඇතුළු වතුකරේ නියෝජනය කරන රජයට සම්බන්ධ මැති ඇමතිවරු හය දෙනෙකු දැඩි විරෝධය පළ කර සිටීමේ සිදුවීම සම්බන්ධව සංජීව මේ වෙනකොට අපිට වාර්තා වෙනවා ආණ්ඩුව මේ ඇමති දුර ලබා නොදීමට මේ වෙනකොට ක්‍රියා කරලා තියෙනවා කියලා. මොකක්ද මෙහි යටිපල සිදුවීම් සමුදාය ඔබට වාර්තාවන අන්තිමට?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලංකාදීප පත්‍රයට ප්‍රකාශයක් කරලා තිබුණා මගේ කැබිනට් මණ්ඩලයට කවුරුත් හිටන්නේ නැද අලුතෙන් යන්නේ නැහැ කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිව්වේ මේ තොන්නමන්ට මම ඇමතිකම් දෙන්නේ නැහැ කියලා නෙවෙයි, මගේ ඇමති මණ්ඩලයේ තව ලොකු කරන්න තාම බලාපොරොත්තුවක් නැහැ කියන කාරණාව තමයි කිව්වේ. එතකොට ඒකේ දෙවෙනි ප්‍රවෘත්තිය තමයි තොන්නමන්ටත් එහෙනම් ඇමතිකමක් ලැබෙන එකක් නැහැ කියලා. ඒ අනුව තොන්නමන් දිගම්බරම් අර්බුදයේ යළි නිර්මාණය වෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. මොකද ඇමතිකමක් ලැබුණොත් මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. ආණ්ඩුවට නම් ඔවුන් ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ ඡන්දවලදී අත උස්සලා ආණ්ඩුවට සහය දුන්නේ. තොන්නමන්ට ඇමතිකමක් ලැබෙන්නේ නැතිනම් දිගම්බරම් සහ තොන්නමන් අරගලයේ යළි නිර්මාණය වෙන්න විදිහකුත් නැහැ. ඒ නිසා මේ ප්‍රශ්නේ එතනින් ඉවරයි කියලා තමයි අපිට හිතන්නට වෙන්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැහැදිලිවම කිව්වා කැබිනට් මණ්ඩලයේ යළි පුළුල් කරන්න දැන්ම කිසිම අපේක්ෂාවක් නැහැ කියලා.
සංජීව සූතිවන්ත වෙනවා සවිස්තරාත්මකව තොරතුරු අපිට සමීප කළාට. බොහොම සූති. අපි ලබන සතියේ සඳුදා හැමනම් හමුවෙමු. සුබරුදු ලෙසින් ඔබට ආයුබෝවන් කියලා සමුදෙනවා.
ආයුබෝවන් දෘක්ෂි. අපි ලබන සතියේ ali කතා කරමු.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහස සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.